මාර්ගඵල නිවන් පුදු ගුණ භාවනා සාදු නය නම් ධම්ම කටිපත්‍ය නය ධම්ම කටිපත්‍ය ධම්මං පුරුදේමි ඉමාය ධම්මානු ධම්ම ප්‍රතිපත්තියා සංඝං පුරුදේමි අද්ධා ඉමාය ප්‍රතිපත්තියා යති ජරාමරණම් පරිමුංචිස්සාමි කැමති පහසු ඉරියව් වලට මාරු නොවන කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ විසුද්ධිය පිණිස දුක් දුම්නස් නැති කිරීම පිණිස ශෝක පරිදේවයන් ඉක්මවීම පිණිස අධිගම ලැබීම පිණිස නිර්වාණය පිණිස ඒකායන මාර්ගයේ කොට සතිපට්ඨානය සතර සතිපට්ඨානයේ දේශනා කොට වදාලා ඒකායනෝ යම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍ය පිරියාය යදිදම් චත්තාරෝ සතිපට්ඨාන සතිපට්ඨාන සූත්‍රයකින් එක බෙදින් පෙළ පැහැදිලි කරමින් සතිපට්ඨානේ අරමුණ කොහක්ද කියන කරුණ පැහැදිලි කරනවා. ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං අභිජ්ජා දෝමනස්සයන් දුරු කිරීම සඳහා උන්වහන්සේගේ වැඩපිළිවෙල මේ සතර සතිපට්ඨානය තුළින් පනවා තිබෙනවා. එහිදී අවධාරණය කොට කියන වචන පෙළක් තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිඤ්ඤා දෝමනස්ස. ආතාපි කියලා කියන්නේ කිලිස් තවන වෙර ඇතිව සතර සම්‍යක්පදං වීර්ය. සම්පජානෝ කියලා කිව්වේ නුවණ. මොකද්ද නුවණ? උදේවේ දක්නා නුවණ. සම්පජාන කියන වචනය අභිධර්ම පිටකේ ධම්මසංගණීය විභංග ප්‍රකරණ ආදී ධර්ම ග්‍රන්ථ තුල උගන්වා තිබෙන්නේ උදේවැය දක්නා ඥානය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා. සතිමා සිහිය විනය ලෝකේ අවිද්‍යා දෝමනස්ස. අවිද්‍යා දෝමනස්සයන් දුරු කිරීම පිණිස අවිද්‍යා දෝමනස් කිරීමේ ලෝභ ද්වේෂ. දැඩි ලෝභය ද්වේෂය, දැඩි ලෝභය ද්වේෂය දුරු කිරීම පිණිස. මෙයින් ආතාපි කියනකොට විරේන්ද්‍රිය, සම්පජානෝ කියනකොට පඤ්ඤේන්ද්‍රිය, සතිමා කියනකොට සතේන්ද්‍රිය, විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියනකොට සමාධේන්ද්‍රිය. ශ්‍රද්ධාවෙන් වැඩි යුතු බවයි මේ කියවෙන්නේ. එතකොට මේ දේශනාව තුළ පැහැදිලි වෙන අරුතක් තමයි සමාධිය පිණිසයි, සමාධිය කෙලවර කොටයි මේ වඩන වැඩ පිළිවෙල දක්වා තිබෙන්නේ. එහිදී අපි සතිපට්ඨානය වඩන්නට ප්‍රථම දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. සතර සතිපට්ඨානයේ අයිති වෙන්නේ, සතර සතිපට්ඨානයේ අයත් වෙන්නේ මාර්ග සත්‍යයට. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය මාර්ගයටයි, මේ ආර්ය ශ්‍රාවික මාර්ගයටයි සතර සතිපට්ඨානය අයිති වෙන්නේ. මාර්ග සත්‍ය සමත විපස්සනා දෙකම මාර්ග සත්‍යයට අයිති වෙන්නේ. මාර්ගය කියන්නේ ක්‍රියාව හෙවත් කෘත්‍යය. ක්‍රියාව හෙවත් කෘත්‍යය යම් කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව පූර්ව දැනුම් සම්පූර්ණ කරගත්ත කෙනෙකුට. දැන් හිතන්න ආනාපාන සති භාවනාව පැහැදිලි කරලා එය අවසන් කරනවා මෙන්න මෙහෙම කරන්න කියලා. ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. දැන් මේ කියන විදියට ආසාද ප්‍රසවාසයේ ආනාපාන සතිය වඩන්න නම් පොතේ තිබුණු තරමට කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම මේ කමටහන වඩන්න කියලා කියු පමණකින් එක සම්පූර්ණ කරන්න පුළුවන්ද? ආතාපි කියන්නේ මොකද්ද? නුවණ කියන්නේ මොකද්ද? සතිය කියන්නේ මොකද්ද? රාග ද්වේෂයන් දුරු වෙන්නේ කොහොමද? දුරු කරන්නේ කොහොමද? ඒක දුරු වෙන විදිහට මේක වඩන්නේ කොහොමද? දුරු වුණාට පස්සේ මොකක්ද වෙන්න ඕන? ඒ කිසිවත් නොදැන මේ සතිපට්ඨාන එකද කමඨහනක්වත් වඩන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මාර්ග සත්‍යට අයිති සමත විපස්සනාව සතිපට්ඨානය අයත්වන්නේ තිපරි වට්ටයේදී කෘත්‍ය කියන අවස්ථාවට. සත්‍ය කෘත්‍ය කෘත කියලා අවස්ථා තුනක් ක්‍රිය වෙනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. චතුරාර්ය සත්‍ය පිළිබඳව දැන අවබෝධ කරගන්න වට්ට තුන, අවස්ථා තුන. එතකොට සතර සතිපට්ඨානයේ හෙවත් මාර්ගය හෙවත් සමත විපස්සනාව අයිති වෙන්නේ කෘත්‍ය කෘත්‍යඥානයට, ක්‍රියාවට. එතකොට ක්‍රියාවට ප්‍රථම සත්‍ය දුක්ඛ සත්‍ය, සත්‍ය ඥාන, සමුදය සත්‍ය, සත්‍ය ඥාන, නිරෝධ සත්‍ය, සත්‍ය ඥාන, මාර්ග සත්‍ය, සත්‍ය ඥාන. මේ ටික දැනුවත් වෙලා තියෙන්න ඕන. ඒ සත්‍ය ඥාන ඇති කෙනාටයි දුක්ඛ සත්‍ය, කෘත්‍ය ඥාන, සමුදය සත්‍ය, කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍ය, කෘත්‍ය ඥාන, මාර්ග සත්‍ය, කෘත්‍ය ඥානය. මේ කෘත්‍ය ඥානයේ ක්‍රියාව වැඩූ කෙනාටයි දුක්ඛ සත්‍ය, කෘත ඥාන, සමුදය සත්‍ය, කෘත ඥාන, නිරෝධ සත්‍ය, කෘත ඥාන, මාර්ග සත්‍ය, කෘත ඥාන. මේ තුන් වටයෙන් මේ දොළොස් ආකාරයෙන් සම්පූර්ණ වෙනකොට අපි කියනවා ත්‍රිපරි වට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං කියලා. ඥාන දර්ශනය කියලා අවසන් කළේ ඉතනට. දොළොස් ආකාරයකින් චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වෙන්න ඕන. අපි කියලා දුන්න කෘත්‍ය කෘත කියලා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කළා, පිළිසිඳ දැක්කා, සමුදය ප්‍රහාණය කළා, නිරෝධය සාත් කළා, මඟ වැඩුවා. තව කළ යුත්තක් නේ කතපිච්චයි. රහතන් වහන්සේගේ කටයුතු නිමා කළා. කෙලෙස් බර බහා තැබුවා. සියලු කිස නිම කළා. ඒ රහත් ඵලයෙන් එහාටික ක්‍රියාවෙහි යෙදෙනවා. සෝතාපට්ටි මාර්ගයේ සිට එතනින් මෙහාට මඟ වඩනවා. අවබෝධ කරගත්ත සත්‍ය වඩනවා. ඒ ටික අයිති වෙන්නේ දුක්ඛ සත්‍ය කෘත්‍ය ඥානයට. දුක පිළිසිඳ දකිනවා, සමුදය ප්‍රහාණය කරනවා, නිරෝධය සාත් කරනවා, මඟ වඩනවා. ක්‍රියාව පිළිසිඳ දකිනින් ඉන්නවා. එතකොට සමුදය ප්‍රහාණය කරමින් ඉන්නවා, මඟ නිරෝධය සාත් කරමින් ඉන්නවා, මාර්ගයේ වඩමින් ඉන්නවා. දැන් මේ මඟ වඩන්න පුළුවන් වෙන්නේ දුක පිළිසිඳ දැකිය යුත්තක්, සමුදය ප්‍රහාණය කළ යුත්තක්, නිරෝධය සාත් කළ යුත්තක්, මාර්ගය වැඩිය යුත්තක් කියන දහම දකින කෙනාට, දැනගත් කෙනාට සත්‍ය දුක පිරිසිඳ දැකිය යුක්තයි, සමුදය යනු ප්‍රහාණය කළ යුක්තයි, නිරෝධය යනු සාත් කළ යුක්තයි, මාර්ගය යනු වැඩිය යුක්තයි මෙන්න මේ සත්‍ය ඥාන ටික අපි පළමු කොට ලබාගෙන තියෙන්න ඕන පුත්‍ය සතර සතිපට්ඨානෙ වඩනවා කියන දැනට නිවැරදිව යන්න මාර්ගයෙන්. එතකොට දන්නවා ආතාපි සම්පදානෝ සතිමා විනය ලෝකී අභිජ්ජා දෝමනස් සංකේන මේ වදන්වල අරුත හඳුනගෙනයි ඒ ක්‍රියාව යෙදෙන්නේ. දැන් අපි කල්පනා කරලා බලමු මොකද්ද දුක කියන්නේ? පිළිසින් දකින්න ඕන දුක මොකද්ද? පිළිසින් දකින යුතු දුක්ඛාරි සත්‍ය කුමක්ද? ප්‍රහාණය කළ යුතු සංදේ මොකද්ද? සාත්කල යුතු නිරෝධය කුමක්ද? වැඩි දියුණු යුතු මාර්ගය මොකද්ද? දුක කියලා කියන්නේ කොමකටද? ඔන්න අපි ඒ පිළිබඳව නිවැරදි තැනකට නෝන රැගෙන ඉන්න වෙනවා. ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණය දුකයි කියලා මේ සම්මතය තුළ යමක් සිතමින් මෙනෙහි කරමින් සීකරමින් සිටීම නොවේ කළ යුත්ත. ඊට වඩා දැක්මකට මේ දුක්ඛ සත්‍ය පිළිබඳව වැටහීම අපි ලබන්නට ඕන. අපි කතා කරන කායික හා මානසික දුක්ඛය දුක්ඛ ආර්ය සත්‍යද? කායික මානසිකව හටගන්න දුක දුකක් තමයි. හැබැයි ඒක දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍යයට කායික මානසික දුකක් නැත්නම් ඒකත් අයිති. කායික මානසික වට ගන්න දුක කියන්නේ දුක්ඛාරි සත්‍යයට නෙමෙයි. එහෙම වුණොත් අරූපී වෙනි බ්‍රහ්ම ලෝකවල අසඤ්ඤතලවල අපිට කොහොමද දුක්ඛාරි සත්‍ය පණවන්නේ? අරූපී බ්‍රහ්ම ලෝකේ කයක් පැත්තේ නැහැ. එනිසා උපදින දුක්ඛ දෝමනස් යෝද නැහැ. අසඤ්ඤතලයේ සිතක් නැහැ, සිතුවිලිත් නැහැ, කයක් පමණයි. කොහොමද දුක්ඛ දෝමනස් පවත් පණවන්නේ? එහෙම වුණොත් දුක නැහැ කියන යුතු වෙනවා අරූපී වෙනි බඹලුව තුල අසඤ්ඤතලවල. නිසා අපි කතා කරන ලෝකේ හඳුනගෙන තියෙන දැනට වඩා එහාට ගිය නුවණකට දැනුමකට අපි ධර්මයේ තුලින් පැමිණෙන්නට වෙන දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛ පංච උපාදානස්කන්ධය දුකයි කියලා පැහැදිලි කළ තැන හඳුනගන්නට වෙනවා. පංච උපාදානස්කන්ධය කියන තැන පංච උපාදානස්කන්ධය කියන තැන අපි ලෝකේ කතා කරන තරමේ දුකක් නොවුවත් ලෝකයේ තුල අත්විඳින්නට වෙන සියලු දුක සාදා දෙන බැවින්, ළඟා කර දෙන බැවින්, නිර්මාණය කර දෙන බැවින් පංච පාදානස්කන්ධයට දුකයි කියන. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ මේ හැම තැනකටම අයිති, හැම තැනකම පවත්න ආර්ය සත්‍යයක් වෙනවා. ඒ ආර්ය සත්‍යෙන් මිදුනේ නැහැ අරූපී බව තලෙට ගියා. ඒ නිසානේ නැවත බ්‍රහ්ම ලෝකයේ උපන් කෙනෙක් පවා තිරිසනෙක්, ප්‍රේතෙක්, අසුරෙක්, මිනිසෙක් දක්වා පහළට ගෙනෙන්න පුළුවන් හේතුව ඒ අරූපී බ්‍රහ්ම තලයේ වැජඹෙන බ්‍රහ්මයෙකු, බ්‍රහ්ම රාජයෙකු වා ඔහු සතුවද දුක්ඛ ආර්ය සත්‍ය පිහිටා ඇති බැවින් නැවත නැවත පහත කාම ලෝකේ සියලු දුකට ඇදි දැමීමේ හේතුව මූලය එහි ඇති නිසා දුක්ඛ සත්‍ය හැම තැනකම පිහිටා තියෙනවා. අන්න ඒ දුක්ඛ සත්‍ය පිළිබඳව නුවණ දැනුම අපි ලබන්නට ඕන. පිරිසිඳ දකින්නවා කියන්නේ ඒකට. ඊළඟට සමුදය ප්‍රහාණය කළ යුත්තක් කියනවා. සමුදය කියන්නේ මොකක්ද? ආහාර සමුදයෙන් රූප සමුදයේ. ආහාර සමුදය රූප සමුදයේ. ආහාර නිරෝධ රූප නිරෝධ. ආහාරය නිසා රූපේ හටගන්නවා. රූප සමුදය ආහාරයයි. ස්පර්ශ ආහාරය නිසා වේදනා සංඥා සංකාර. ඊතරත් සමුදයක් තියෙන ස්පර්ශ සමුදේ වේදනා සංඥා සංකාර. නාම රූප සමුදේ විඥානය හට ගන්න. ඊතරත් සමුදයක් තියෙන. දැන් අපි ප්‍රහාණය කළ සමුදේ ඒවද? ආහාර වර්ජනය කරලා පුළුවන්ද රූපයෙන් දෙන්න? එහෙනම් සමුදේ කළ යුතු ප්‍රහාණය කළ යුතු සමුදේ මොකද්ද කියලා දැනගන්නවා. දැන් මේවත් සමුදේ තමයි. සමුදයන් සමුදේ සත්‍ය. ඒකක් සමුදයක් තමයි. ඒ වුණාට සමුදයාරි සත්‍ය නොවේ ඒක. සමුදයාරි සත්‍ය කියලා පැනෙවි අවිද්‍යා තණ්හාවට. දුරුකලයුක්ත අවිද්‍යා තණ්හාව. යම්තා සමුදය ආර්ය සත්‍ය එත්නම් ලෝකේ තියෙන සියලු සමුදයන් ඒකට අයත් වෙනවා. නිරෝධය කියලා කිව්වෙන් පස්සේ ආහාර නිරෝධය, රූප නිරෝධය, ස්පර්ශ නිරෝධය, වේදනා සංඥා සංකාර නිරෝධය, නාම රූප නිරෝධය, විඥාන නිරෝධය. ඒ නිරෝධය නෙමෙයි නිරෝධාරි සත්‍යය. තණ්හාවගේ, අවිද්‍යාවගේ නිරෝධයමයි නිරෝධාරි සත්‍යය. මේ විදිහෙන් අපට දැනගත යුතු, සම්පූර්ණ කළගත යුතු ඒ පූර්ව දැනුම ටික සම්පූර්ණ කරගෙනයි එවිටයි අපි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන සතර නුවණ, සතර දැනුම ලැබුවා වැඩුවා වෙන්නේ. ඒ ටික ලබා ගත්ත කෙනාට දැනුමක් තියෙනවා. එහෙනම් නිරෝධය සාත් වෙන්නේ සමුදය ප්‍රහාණය වුණොත්. සමුදය ප්‍රහාණය වෙන්නේ දුක පිළිසිඳ දැක්කොත්. එනං ඔහුට නුවණක් තියෙනවා. නිරෝධය සාත් කරන්න නම් සමුදය ප්‍රහාණය කළ යුතුයි. සමුදය ප්‍රහාණය කරන්න නම් දුක පිරිසිඳ දැකිය යුතුයි. දුක පිරිසිඳ දැකිය යුතුයි. දුක පිරිසිඳ දකින කොටයි සමුදය ප්‍රහාණය වෙන්නේ, නිරෝධය සාත් වෙන්නේ, මඟ වැඩෙන්නේ කියන නුවණ තියෙන දැනුම තියෙනවා. අන්න ඒ දැනුම ලැබපු කෙනා කෘත්‍ය ක්‍රියාව පටන් ගන්න. කෘත්‍ය ක්‍රියාව පටන් ගන්න ඒ දැනුම ලැබපු කෙනා. දැන් අපි මේ දින කීපෙම මේ වචන වලින් කතා නොකලට මේ අදහස් ටික පැහැදිලි කරලා තියෙනවා. අපි පෙන්නලා තියෙනවා කොතනින්ද නැවත නැවත දුකට හටගන්නේ එන්නේ කියලා. නැවත නැවත දුක හටගන්නේ කුමක් නිසාද? නැවත නැවත දුක හටගන්නවා නම් හටගන්නේ මොනව නිසාද? සමුදය නිසා. දුකට හේතුව නිසානේ දුක හටගන්නේ. දුක ඇතිවන්නේ දුක ඇතිවීමට තියෙන හේතු නිසා. අපි දැන් හඳුනාගත්ත දුක කියලා කියන්නේ මොනවා කියලාද? පංචපාදානස්කන්ධය. පංචපාදානස්කන්ධය අපි කොහොමද හඳුනාගත්තේ? අපි මේ දින කීපය තුළ අපි කතා කළා, අපි හඳුනගන්න උත්සාහ කළා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා කියනකොට මේ සමස්ත සම්මතකයෙන් මිදිලා එක්ෂණිකව ආයතනයන් ආයතනයට උපදින පවතින ස්කන්ධ ධර්මතාවයන් ටික හඳුනගත්තා. හැත් රූපය රූපස්කන්ධයට, චක්කු විඥානේ විඥානස්කන්ධයට, චක්කු සම්පස්යෙන් හටගන්නා වේදනා වේදනාස්කන්ධයට, සංඥාව සංඥාස්කන්ධයට, රූප සංචේතනාව සංඛාරස්කන්ධයට. එතකොට හැම මොහොතකම ස්කන්ධයන්ගේ හට ගැනීම තියෙනවා. ස්කන්ධයන්ගේ හට ගැනීම දුකද සැපද? දුකයි. ජාතික දුක්ඛ. උපදීමම දුකයි. උපන්නොත් ජරා මරණය ද උරුමයි. එහෙනම් නැවත නැවත ස්කන්ධයන්ගේ හට ගැනීම, එහෙම නැත්නම් ආයතනයන්ගේ හට ගැනීමක් ඇත්නම් නැවත නැවත මෙන්න මේ හට ගැනීම තමයි දුක නැවත නැවත හට ගැනීම ඇතිවීම. නැවත නැවත මේ ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ පැවැත්මක් වේ නම් ඒ තමයි දුකේ හට ගැනීම, දුකේ පැවැත්ම. යෝ භික්ඛවේ චක්කුං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ. යෝ භික්ඛවේ සෝතං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ. යෝ භික්ඛවේ ඝානං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ. යෝ ජීවහා උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ. යෝ ඛායෝ උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ. යෝ භික්ඛවේ මනං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ. එහේ කනනාතේ නාසේ දිව කය මන කියන මේ ආයතන උපදිනවා නම් ඒ ඉපදීම කියන්නේ නැවත නැවත දුකේ හට ගැනීම, දුකේ ඉපදීම. ආයතන හටගත්ත කියපු තැන මොනවද තියෙන්නේ තවත්? ආයතන හටගත්ත තැන මොනවද තියෙන්නේ? ඔය ඉතින් ආයතන දුක තමයි. ආයතන හටගත්ත කියන තැන ස්කන්ධත් තියෙදිලා තියෙනවා. ඇහැ උපන්නොත් ඇහැට රූප ගැටිලා තියෙනවා. ඇහැට රූපයක් ගැටුනොත් චක්ක විඥානය උපදිනවා. විඥානයක් උපන්නොත් වේදනා සංඥා සංකාර පහළ වෙනවා. එතකොට ඇහැ උපන්න කියන තැන ස්කන්ධංගේ පහළ වීමක් තියෙනවා. එතකොට ස්කන්ධයන්ගේ පහළ වීම, ආයතනයන්ගේ පහළ වීම තමයි දුකේ ඉපදීම, දුකෙහි හට ගැනීම, නැවත නැවත හට ගැනීම. එතකොට නැවත නැවත මේ ස්කන්ධ ආයතන හටගන්න නැවත නැවත හටගන්න හේතුව කොහේද කියලා අපි හෙව්වා. දුකට හේතුව දුක්ඛ සමුදය අපි හොයාගත්තා. මොකද්ද? ඈ කොතනද අපි හෙව්වේ? වචනයෙන් නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. සංඥාව කියන තැන සංඥාවයි තියෙන්නේ මොකටද? සංඥාවත් ස්කන්ධනේ. සංඥාව දුක මිසක් දුක්ඛ සමුදය නෙමෙයිනේ.
හිතේ ඇති කරගන්න දෘෂ්ටි.
ඒ වචනය මම අහන්නේ දැන් අපි මෙච්චර දවස් අපි කතා කරලා කොහොමද නැවත දුකට යන්න කියන කාරණාව. දැන් අපි පෙන්නලා දීලා නැද්ද? මෙහෙම යම් දැන් පෙනෙන්නේ ඡායාව. ඡායාවක් පෙනෙනකොට යමක් දෙයක් කියලා දකින්නවා. ඊළඟට ඒ දැක්ක දෙයට සාපේක්ෂව නේද අපි හිතන්න ඕව බලන්න අහන්න යනවා කියලා කිව්වේ. එතකොට නැවත අහන්න බලන්න දකින්න යනවා කියන්නේ ආයතන පද. ආයතන උපදින්න හේතුව මොකද වෙලා තියෙන්නේ එතකොට? හොඳයි, දැන් ඔන්න අපි හඳුනගෙන තියෙන්න ඕන මෙන්න මේ ආකාරයෙන් මොන විදියකින් හරි තම තමන්ට දැනෙන විදියකින් නැවත දැන් හටගන්න ධර්මයෝ මොකක්ද? මේ හටගන්න ධර්මයන් තුළ අපි අලුතෙන් හදාගන්න ධර්මයේ මොකක්ද? ඊට ප්‍රතිපාක වශයෙන් ලැබෙන දේ මොකක්ද? මෙන්න මේ ටික තමයි දැනගන්න. දැන් අපිට ඡායාවක් සංඥාවක් කියලා යමක් හමු වෙන තැන සංඥාව නිකන් ඉමේ පහළ වුණේ නෑනේ. සංඥාව පහළ වෙන්නේ හිතක. සිතක් ඉමේ පහළ වෙනවද? නෑ. ආයතනයන්ගේ ගැටීම වෙනවා. එතකොට දැන් අපිට එතන යෙදিলা තියෙන මොනවද? ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ හටගන්නේ. හැබැයි මේ ස්කන්ධ ආයතන එතන විපාක වශයෙන් හටගෙන ගෙවිලා අවසන් වෙලා යන. දැන් අපි එතන ආයතනය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තා. වේදනා සංඥා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා. විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තා. එතකොට බැලුවත් නොබැලුවත් දැක්කත් නොදැක්කත් ඒ හටගත්ත ධර්මතා ටික පවතිනවාද? ඒ ටික නිරෝධය. එතකොට ඒ ටික නිරෝධය අපි බැලුවත් නොබැලුවත් දැක්කත් නොදැක්කත් ඒක දුක නම් ඒ දුක නිරුද්ධ වෙනවා. ඒ ටික ගෙවිලා අවසන් වෙනවා. උපන්න වගේම මැරෙනවා. දැන් එහෙනම් අපි දුක කියලා කිව යුත්තේ කොමකටද? නැවත නැවත දුක හදන්නේ කොතනින්ද කොහොමද? සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. ඕ දැන් මෙතන ස්කන්ධයන්ගේ පහළවීම වෙලා තියෙනවා. දැන් ස්කන්ධයන්ගේ පහළවීම තුළ අපි කරගන්න වරද මොකක්ද? හටගත්ත ධර්මයෝ හටගත් තැනම නිරෝධ වෙන බව තමයි ඇත්ත. යම් කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. මේ හටගත්තා වූ සියලු ධර්මයෝ හේතුඵල සියලු ධර්මයෝ වේදනා සංඥා සංකාරත් වේදනා සංඥා සංකාර උපන්හිතත් හිත උපදවීමට හේතු වූ ආයතන නිරුද්ධ වෙනවා. එතකොට දැන් නිරුද්ධ වෙන ධර්මයේද අපට නැවත දුක
හදන්නේ?
නොදකින කම කියලා කියන්නේ මොකක්ද? නිර්මාණය වෙන එකට.
ලෝකයන්ගේ පහළ වෙන තුරු
ප්‍රශ්න.
මේ ස්වභාවය අපි තියාගෙන ඉඳලා
ඉන්නේ. ආත්මයන් කියලා
තියෙනවා. හොඳයි. අපි මෙන්න මේ හටගන්න ධර්මතාවය මනෝමයෙන් අපිට හමු වෙන මේ ධර්මතාවය තුළ අපි හදාගන්න අලුත් හේතුවක් තියෙනවා. දැන් අපි කියවා මේ පෙනෙන දේ මගේ අතේ තියෙන දේ ධම්මා ආයතනේ ධම්මා ආයතනේ මනෝ විඥානේ මනෝ ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා පහළ වෙලා වටාපත කියන දැනගැනීමකට එනවනේ. මේ වටාපතයි කියන දැනගැනීමකට එනවනේ. දැන් එනවද නැද්ද? දැන් වටාපතයි කියන දැනගැනීමට ආවහම වටාපත කියන දැනගැනීම ඇති වුණේ කුමන හේතුන් මූලික වෙලාද? අර පහළ වෙච්ච වේදනා සංඥා සංඥා කල්පනා කිරීම ආදී මේ ක්‍රියාවන් තුළ තමයි වටාපත කියන දැනගැනීම ඇති වුණේ. එතකොට වටාපත කියන දැනගැනීමක් ඇති වුණා නම් යම් හේතු නිසා ඒ හේතු නිරුද්ධ වෙනකොට ඒ දැනගැනීම ඉතුරු වෙන්න පුළුවන්ද? ඉතුරු වෙන්න බෑ. ඒත් දැන් කාට හෝ හේතු ටික නිරුද්ධ වී ගියත් ඇති කරගත්ත දැනගැනීම ඉතුරු වෙලා තියෙනවනම් තෙලුත් නෑ, තිරයක් නෑ, දැල්ලක් නෑ, ආලෝකය ඉතුරුයි කියලා කාට හරි හිතෙනවනම් ඒක ඇත්තක්ද? දැන් ගහක් නෑ, ආලෝකයක් නෑ, පොළොවක් නෑ, සෙවනැල්ල තියෙනවා කියලා කියන්න පුළුවන්ද කාටවත්? එහෙනම් දැන් කවුරු හරි මෙන්න මේ ස්කන්ධ ආයතන නැති කල්ලි ඇති කල්ලි යමක් හටගත්තා නම් යමක් දැනගත්තා නම් ඒ හේතු නැති වෙනකොට ඒ දැනගැනීමද නිරුද්ධ වෙන්නේ. ඒත් දැන් අපට නිරුද්ධ වෙලාද? එහෙනම් දුකට හේතුව වෙලා තියෙන්නේ මොකක්ද? මොකක්ද නැවත නැවත දුක හට ගැනීමට හේතුව? දැන් අපි දැනගත්ත දේ දැනගැනීමකින් අවසන් වුණා කියලා විඤ්ඤාතේ විඤ්ඤාත මත්තා. දැනගැනීම දැනගැනීමකින් අවසන් වුණා නම් දැනගත්ත දේ අරඹයා හිතන්න හෝ ඒක දකින්න හෝ අහන්න හෝ එහෙ කන නාසය දිවකය මනස අවදි කරවන්න පුළුවන්ද? එහෙනම් අපි මේ දැනගත්ත දේට සාපේක්ෂව ඒ දැනගත්ත දේ බලන්න එහෙ ආවෙ නැද්ද? කන යොවන්නේ නැද්ද? එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ආයි කියන ස්කන්ධයන් කියලා. මම අහන්නේ ස්කන්ධයන්ගේ පහළ වීම නෙමෙයි, ස්කන්ධයන්ගේ පහළ වීමට හේතුව කොතනද කියලා. මේ දෙක අතරේ තියෙන ධර්මතාවයයි මම මේ අහන්නේ.
මුලින් හේතුව ඵලයට ඵලයේ මොනවද හේතු ඒ නිසා තවත් හේතු හේතු අර ඵලය නිසාම හට ගන්නා බව නොදන්නා.
කියන දේ නෑ සේ ඔන් කියුව ආයෙත් දැන් හොඳට බලන්න තමන්ගේ අත්දැකීමක් කරගන්න. දැන් මගේ අපේ තියෙන යමක් ඇත්නම් මේ දේ දැන් මේ හැඩ ගැටිලානේ අපිට පේන්නේ. දැන් අපි මේක සිතක ධම්මායතනේ හිටියට අරමුණු වුණොත් දැන් සිතේ ස්වභාවය තමයි මේක විඳලා හඳුනලා කල්පනා කරලා දැනගන්නවා. වටාපත කියලා දැනගන්නවා. වටාපත කියලා මම දැනගැනීම වෙන්නේ වෙන දෙයක් කියලා නෙමෙයි දැනගැනීම වෙන්නේ. වටාපත කියන දැනගැනීම වෙනවා. හොඳයි වටාපත කියන දැනගැනීම ඇති වුණා නම් ඇති වුණේ මේ හේතු ටික වැය වෙලානේ. අර කියන සිතක් සිතේ උපන් ධර්මතාවයන් ටික වේදනා සංඥා සංකාර සිතන බව විඳින බව හඳුනන බව කල්පනා කරන බව කියන මේ ධර්මතාව ටික නොවේ නම් දැනගැනීමක් වෙනවද? එහෙනම් දැනගැනීමක් ඇති වුණේ වටාපත කියන දැනගැනීමක් ඇති වුණේ විඳලා හඳුනලා කල්පනා කරලා. වටාපත කියලා කල්පනා කරපු නිසානේ. පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති. විතර්ක කළ දෙයට අනුවනේ දැනගැනීම සිද්ධ වුණේ. දැන් දැනගත්තේ විතරක වල දෙයට අනුව. දැන් මේ සිතේ සිතුවිලි වල ප්‍රතිඵලයක් තමයි අපි දැනගත්ත කියන එක. හිතපොට දැන් ගහත් ආලෝකයක් පොළවත් නිසා අපට සෙවණැල්ලක් වෙනවා. ගහ නැත්තම් ආලෝකේ නැත්තම් පොළොව නැත්තම් සෙවණැල්ලක් හොයන්න පුළුවන්ද? නෑ. තෙලුත් තිරයක් දැල්ලත් ඇති කල්ලි ආලෝකයක් තියෙනවා. ආලෝකය කියන්නේ තෙල්ද තිරේද දැල්ලද? මේකක්වත් නෙමෙයි. තෙලුත් නෙමෙයි තිරයක් නෙමෙයි දැල්ලක් නෙමෙයි. තෙල් තිරේ දැල්ල නැතුව ආලෝකයක් පහළ වෙන්නේද? එහෙනම් තෙලුත් තිරයක් දැල්ලත් ඇති කල්හි ආලෝකයක් තියෙනවා. තෙලුත් තිරයක් දැල්ලත් මේ කියන හේතු තුනෙන් එකක් හෝ නැති වුණොත් ආලෝකයද නැහැ. එහෙනම් දැන් සිතත් සිතුවිලි මනෝ ධර්ම මනෝ විඥාන කියන හේතු ඇති කල්හි දැන ගැනීමක් තියෙනවා. ඒ හේතු නැති වෙනකොට දැනගැනීමට මොකද වෙන්නේ? ඒකවත් පරයක් නෙමෙයි. ඒතොත් නිරුද්ධ වුණා නම් ආයෙ මොනවද හිතලා දකින්න හන්න යනවා
කියන්නේ.
හොඳ නැහැ. ඒක තමයි ඇත්ත. දැන් මෙතන හේතු නිසා යමක් හට ගන්නවා. හේතු නිසා යමක් හට ගන්නවා. ඒ හේතු නැති වෙනකොටම මේක නැති වෙනවා. හැබැයි නැති වුණු බව දන්නේ නැහැ. නිරුද්ධ වෙච්ච බව දන්නේ නැහැ. දන්නවනම් අපි මැරිච්ච බව හොයන්න යන්නේ. දැන් අපේ නෑනියෙක් මැරෙනවා. මැරුණු බව දන්නවනම් අපි මැරිච්ච කෙනා හොයන්නේ නැහැ. දැන් කෙනෙක්ව මැරෙන වතුරුදම් වෙලා අපි දන්නේ නැහැ මැරිච්ච බව. අපි හැමතැනම හොයනවා මෙහෙම කෙනෙක් දැක්කද ඉන්නවද කියලා බලන විදිහට රූපවාහිනියට තොරතුරු දෙමින් මේ හොයාගන්න බලනවා. දැන් ඇත්තටම මැරිලා මැරිච්ච බව දන්නේ නැති නිසා හොයන. දැන් අපි දැක්ක දේ තියෙනවා. දැනුණු දේ දැනගත්ත දේ ඇහුණු දේ තියෙනවා කියලා හොයන්න එන්නේ ආපහු ආයතනයට. එහෙ අරින්නේ කන අරින්නේ නාසය අරින්නේ දිව කයට එන්නේ. මැරිච්ච බව දන්න නිසාද නොදන්න නිසා? මැරිච්ච බව නොදන්න නිසා. එහෙනම් දැන් අපි හඳුන ගන්න ඕන තැන වටහා ගන්න ඕන තැන තේරුම් ගන්න. සිහියෙන් නුවණින් දකින්න ඕන කොතනද කියන එක. කුමක් හටගෙන කුමක් නිසා කුමක් හට ගන්නවද? කුමක නිරෝධයෙන් කුමක් නිරුද්ධ වෙනවද? මෙන්න මේ දහම පිරිසිඳ දැක යුතු වෙනවා. පිරිසිඳ දැකිනකොට තියෙනවා ඉන්නවා තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන මෝඩකම අතහැරෙනවා. දැන් අපට තියෙන්නේ මොකක්ද? තියෙන දේම පේන එක. පේන දේ තියෙන. මේ නිසා අපි තියෙන දේම පෙවුනා. පෙවුන දේ තියෙනවා කියලා බලන්න අහන්න අපි ආපහු ආයතන උපදවනවා. මෙන්න මේ පදවීම තමයි මොඩකම මුලාව. අවිද්‍යාව තෘෂ්ණාව ඉදලා තියෙන්නේ, දුක්ඛ සමුදය ඉදලා තියෙන්නේ ඔන්න ඔය අතරේ. ඔන්න ඔය අනුසාරයෙන් අපි ටිකක් අනුමානයෙන් හරි හිතලා විමසලා බලන්නට ඕන. එහෙනම් දුක කියන්නේ මොකද්ද? එහෙනම් සමුදය කියන්නේ මොකද්ද? සමුදය දුරු කරන්න මොකද්ද කරන්න ඕන කියන ටික අපි ටිකක් විමස ගන්න වෙනවා. දැන් අපිට හොඳටම තේරෙනවා නැවත නැවත ආයතනයන්ගේ හට ගැනීමක් වේ නම් ඒ දුකට දුක බව. එබඳු ආයතනයන්ගේ නැවත නැවත හට ගැනීමක් වන්නට නම් දුක්ඛ සමුදයක්ද? ඒ දුක හට ගැනීමට හේතුවක්ද තිබිය යුතුයි. නැවත නැවත ආයතනයන්ගේ හට ගැනීම නොවන්නේ නම් මේ සලායතනයේ නැවත නැවත නොහට ගන්නේ නම් නොහට ගන්න බවට මොකද්ද කියන්නේ? නිරුද්ධ වෙන්නේ හටගත් එකක් නේ. උපන් එකක් නේ මැරෙන්නේ.
ආයතනයගේ ස්වභාවය දකින්න අපි
උපන්. ආයතනයගේ ස්වභාවය දකින්න වෙනනේ ආයතනය පද්දවගෙන. නොහට ගැනීම කියන්නේ නිරෝධය කියන්නේ මොකද්ද? නොහට ගන්න බව. හටගත්තොත් මොකද වෙන්නේ? හටගත්තොත් හටගත්ත කියන්නේ ඉපදුනවා. හටගත්තොත් මොකද වෙන්නේ? නත්ති ජාතස්ස අමරණං. හටගත්තොත් දිරන්නේ නැතුව, ලෙඩ වෙන්නේ නැතුව, මැරෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. බෑ. හටගත්තොත් දිරනවා, මැරෙනවාමයි. හටගත්ත දෙයක් දිරන්නේ නැතුව, මැරෙන්නේ නැතුව තියන්න පුළුවන් ලෝකයේ කිසිවක් තියෙනවද? නත්ති ජාතස්ස අමරණං. සජීවී වේවා, අජීවී වේවා, නාම වේවා, රූප වේවා, යමක් හටගත්තේ නම් හටගත් දේ අමර නම් අමරණීයත්වයක් ඇත්තෙම නෑ, මැරෙනවාම. එහෙනම් යම් තැනක හට ගැනීම තියෙනවා නම් එතන ජරා මරණයක් තියෙනවා. යම් තැනක ජරා මරණයක් නම් එතන ශෝක පරිදේය දුක්ඛ දෝමනස්සය තියෙන දුකින් මිදීමක් නෑ. එහෙනම් අපි නිරෝධය නිවන කියලා කියන්න ඕන මොකද? හට නොහට ගැනීම. නොවන නැවත නැවත ආයතනයන්ගේ හට ගැනීම නොවන්න ඕන. සලායතනය නැවත නැවත පහළ වෙනවා නම් හට ගන්නවා නම් දුක හට ගන්නවා. දැන් මම කියවා දුක්ඛසේස උපාදෝ යෝ භික්ඛවේ චක්ඛෝ උපාදෝ දුක්ඛසේස. හැ හට ගන්නවා නම් ඒ කියන්නේ දුක හට ගන්නවා. ජරා මරණ සපාතු භාවෝ කන හට ගන්නවා නම් යෝච භික්ඛවේ යෝ භික්ඛවේ චක්ඛෝ තං උපාදෝ දුක්ඛසේස දුක උපදිනවා. ජරා මරණ සපාතු භාවෝ ජරා මරණේ පහළ වෙනවා. නාසයේ පහළ වෙනවා නම් දිව උපදිනවා නම් කය උපදිනවා නම් සිත උපදිනවා. යෝගික වේ මනං උපාදෝ දුක්ඛස්සේස උපාදෝ. මන උපන්න කියලා කියන්නේ මන ආයතනෙ උපන්න කියන්නේ දුක උපන්න. ජරා මරණ සපන්තු ජරා මරණයගේ පහළ වීම. එහෙනම් නිරෝධය කියලා කියන්න ඕන අපි හොයන නිවන වෙනොත් දැන් අපි නිවන මොකද්ද කියලා දන්නේ නැතුව නිවන හොයාගෙන ගියට වැඩක් වෙන්නේ නැහැ. අර ජනපද කල්යාණේ නෙවුවා වගේ. දැන් නිරෝධයෙන් නිවන කියලා කියන්නේ මොකද්ද? එතකොට නොහට ගන්න බව. මොනවයි නොහට ගන්න බවද? සලායතනේ නොහට ගන්න බව. දැන් සලායතනේ නොහට ගත්තොත් ඇහැ හටගත්තේ නැත්නම් රූප තියෙනවද? කන හටගත්තේ නැත්නම් ශබ්ද හමුවෙන්නේ. නාසය හටගත්තේ නැත්නම් ගන්ධ හමුවෙන්නේ. දිව හටගත්තේ නැත්නම් රස හමුවෙන්නේ. කය හටගත්තේ නැත්නම් පස්ස. සිත හටගත්තේ නැත්නම් සිතුවිලි දෙන්නේ. එහෙනම් ලෝකය ලෝකය කියලා කිව්වේ මොකදද? සලායතනේට. යම් තැනක සලායතනේ නැත්නම් ඒක ලෝකේ. ඒක කාම ලෝකේ වෙන්න පුළුවන්, රූප ලෝකේ වෙන්න පුළුවන්, අරූප ලෝකේ වෙන්න පුළුවන්. ලෝකය කියලා කියන්නේ ලෝකයට අයිති මේ දොළොස් ආයතනයම. එතකොට බාහිර ආයතන ටික හම්බ වෙන්නේ ආධ්‍යාත්මික ආයතන තිබුණා. ආධ්‍යාත්මික ආයතන ඇහැ කන නාසය දිව කය මන මේ ආයතන හය හට නුගත්තොත් බාහිර ආයතන හමු වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි Nirodhe නිවන කියලා කියන්නේ කොතනටද? සලායතන Nirodhe තමයි. සලායතන නිරෝධයයි නිවන කියන්නේ. නිවන මොකක්ද කියලා අහුවොත් දෙන්න පුළුවන් කෙටිම උත්තරේ තමයි සලායතන නිරෝධය. ඇයි සලායතන නිරෝධය නිවනයි කියලා කියන්නේ? සලායතනෙන් නොහට ගත්තොත් ජරා මරණයක් නැහැ. ජරා මරණයක් නැත්නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝද නැහැ. යම් තැනක හට ගැනීම තියෙනවා නම් එතන ජරා මරණය තියෙනවා. ජරා මරණයේ යම් තැනක තියෙනවා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ එතන තියෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ ආයතන කොතනක හෝ පැවැත්මක් ඇත්නම් අනිත්‍ය දකින්න හෝ අනාත්මය දකින්න හෝ දුක දකින්න හෝ ආයතන පවතිනවා නම් ඒ තාක් දුක පවතිනවා. එහෙමනම් දැන් අපිට නිවන කියන්නේ Nirodhe කියන්නේ මොකක්ද කියලා පැහැදිලි. දැන් අපි බලන්න ඕන මේ ටික නිරෝධ කරන්නේ කොහොමද? ඊළඟට මේ ටික නැවත නැවත හටගන්නේ කොහොමද? මෙන්න මේ ටික තමන්ගේ නුවණින් තමන්ට දැනෙන විදිහකට තේරුම් ගත්තොත් තමයි සමුදේ කියන තැන හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සමුදේ කියන තැන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් හිතන්න දැන් ඔන්න අපි ටික වෙලාවක් මෙහෙම නිහඬව භාවනා කරමින් ඉන්න. මොකක් හරි එක පාරටම මොනවා හරි උමනාවකට අපි එහෙ අරිනවා. බලන්න මෙන්න මේ ක්‍රියාව දිහා ඇයි එහෙ ඇරි කියලා. එහෙ අරින්නට පෙර මොකක්ද ඒ සඳහා වෙච්ච පෙළඹ වීම කියලා, මෙහෙවීම කියලා බලන්න. මම දන්නේ නැහැ තමන් තුලින් බලන්න මම දැන් එහෙ ඇරි ඇයි කියලා. දැන් එහෙ ඇරියා කියන්නේ ආයතනයේ පැද්දේවා ආයතනේ පැද්දේවා කියන්නේ දුක හටගත්තා. හටගත්තා නම් එහේ මරණ එක ජරා මරණය. සෝක් පරිදේ දුක දොමනසය මේ හටගත්තේ. එහෙනම් ඇයි මේ එහේ හටගත්තේ මේ දුක හටගත්තේ? මොකද්ද හේතුවනේ? දැන් තණ්හාව අවිද්‍යාව අර සංඥාව මේ සංඥාව කියන්නේ නැතුව තමන්ම බලන්න දැන් ඇයි මම හැරි කියලා මොකද්ද මේකට ඇතුළතින් වෙච්ච මෙහෙවීම කියලා ඕන බලාගත්තොත් තමන්ට පුළුවන් දුකට හේතුව හොයාගන්න. පොතෙන් නෙමෙයි හොයන්න ඕන, වචන වලින් නෙමෙයි හොයන්න ඕන, මේ අරුත කොහොමද එන්නේ කියලා. දැන් ටිකක් නිහඬව පරීක්ෂා කරලා බලන්න, මොනවා හරි බලන්න, අහන්න, දකින්න, දැනගන්න පහස ලබන්න. අපි ආයතනයක් දැන් උපදවනවා නම් උපදවන්නේ කොහොමද? තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. දැන් අපිට සිතට යමක් පෙනෙනවා, සිතට යමක් අපට පෙනෙනවා. මේ ආවල් දේ, මේ ආවල් දේ කියන නමින් අපට පේනවා වෙන්න පුළුවන්. හොඳයි, දැන් මොකද්ද මේ තුල වෙන්නේ? දැන් එකවරටම යම් මන ආයතනයක ධම්මා ආයතනයේ ගැටලා මනෝ විඥානයේ මනෝ ස්පර්ශයෙන් විඳින බව, හඳුනන බව, කල්පනා කරන බව, කල්පනා කරලා දැනගන්න බව තියෙනවා විඥානනේ. දැන් මොන යමක් දෙයක් කියන යමක් දෙයක් කියන දැනගැනීමකට එනවා. අපි හිතමු වටාපත කියන දැනගැනීමයි අවදි වුනේ. දැනගැනීම ඇති වුණා. දැන් දැනගැනීම ඇති වුනේ යම් හේතු ටිකක් ඉදලා නම් ඒ හේතු නැති වෙනකොට ඒ ඇති වෙච්ච දැනගැනීම ඉවර වෙනවා. දැන් අපි මෙන්න මේ ඇති වෙච්ච දැනගැනීම ඉවර වෙන්න නොදී ආවට අපත. එතකොට අපි තේරෙනවා අරිහ ආමුද්‍රවගේ අතේ තිබිච්ච එක තමයි මේ පේන්නේ. තියෙන එකක්, තිබුණ එක තමයි මේ පේන්නේ. මේ පේන දේ තියෙන්නේ ආමුද්‍රවගේ අතේ. බලන්න අපි හැරෙන්නේ නැද්ද? එහෙනම් දැන් කල්පනා කරලා බලන්න, හොඳට කල්පනා කරලා බලන්න දුක්ඛ සමුදය මොකක්ද කියලා. දුක්ඛ සමුදය මොකක්ද කියලා හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවය එතනම නිරුද්ධ වෙනවා. දැන් අපිට නැවත අහැ අරින්න හේතු වෙච්ච කාරණාව යමක්ද? මෙන්න මේ කරුණ තමයි අපි ප්‍රහාණය කළ යුතු, දුරු කළ යුතු සමුදය වෙන්නේ. එතකොට අන්න ඒ සමුදය දුරු වෙන්න නම් ඒ සමුදය දුරු කළොත් නොහට ගන්නේ නිරෝධය. සමුදය ප්‍රහාණය වෙන නම් හටගත්ත තෘෂ්ණාව, අවිද්‍යාව දුරු වෙන්න නම් දුක පිරිසිඳ දැකිය යුතුයි. දුක පිරිසිඳ දැකිය යුතුයි. දුක පිරිසිඳ දැකිය යුතුයි. දුක කියලා කිව්වේ මොකද? පංචපාදානස්කන්ධයට. දැන් එහෙනම් බලන්න, තමන්ට තමන්ගේ මනස තුළින්ම තමන්ගේ ක්‍රියාව තුළම මේ ටික දැන් හොඳට බලන්න පුළුවන්. මහා අමුතු වචන වලින් පටලව ගන්න නැතුව තමන් අත්දකින දේ ගැන හිතන්න. වචන ඕනේ නෑ, වචන ගැන දැනුම ඕනේ නෑ. තමන් තුළ සිදුවෙන ක්‍රියාවලිය තුළින් මේක වටහා ගන්න පුළුවන් නම් තමයි අපි දිනුව වෙන්නේ. වචන හරබේක තේරුමක් නෑ. අපි දින්න කියන්න වෙන්නේ මන ධම්ම මනෝ විඥානයේ ඇති කල්හි දැන ගැනීම. දිට්ඨ සුත මුත විඥාත දැන ගැනීම. දැන් කියන්න වටාපත කියන දැන ගැනීමක්ම ඇති වුණා කියලා. ඒක වරදක් නෑ. සංඥාවට කල්පනා කරලා වටාපත කියන දැන ගැනීමම ඇති වුණා කියලා. දැන් මේ ඇතිවෙච්ච දැන ගැනීම මන ධම්ම මනෝ විඥාන නිරුද්ධ වෙනකොට ඒ දැන ගැනීම ඉතුරු වෙන්න පුළුවන්ද? ඉතුරු වෙන්න බෑ. එහෙනම් මෙන්න මෙතන තියෙනවා හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවය. දැන් මේ ධර්මතාවයේ ඇත්ත නොදැක්කොත්, පිරිසිඳ නොදැක්කොත්
දුකටම සම්පේත.
මේ ටිකේ පිරිසිඳ නොදැක්කොත් අපිට යමක් තියෙනවා කියන අදහස ලැබ සිටිනවා. මේ දැනගත්ත දේ තියෙනවා කියන අදහස ලැබ සිටිනවා. තියෙනවා කියන අදහස ලැබ සිටිනකොටම තියෙන දේ බලන්න එහැරි. එහෙනම් අපිට නැවත එහැරෙන්න හේතු වෙන්නේ තියෙනවා ඉන්නවා කියන අදහස. මේක තමයි සමුදේ. තියෙන දේ බලන්නේ අපි ඇස්සරින්. එතකොට යම් විටක අපි මේ තියෙනවා ඉන්නවා කියන අදහසට ඉඩ නැහැ. හටගත්ත ධර්මියෝ හටගත් තැනම නිරුද්ධ වෙනවා දකින්න. ඔන්න ඒ නිසා තමයි කියන්නේ දුක පිරිසිඳ දකිනකොට සමුදය ප්‍රහාණය වෙනවා. එතකොට අපි දැනගත්තොත්, දැකගත්තොත් මෙන්න මේ දැනගැනීම ඇති වුණේ මෙන්න මේ හේතු වෙදිලා, මේ හේතු නිරුද්ධ වෙනකොට මේ දැනගැනීමද මෙතනම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත්, දැනගැනීමද මෙතන නිරුද්ධ වෙනවා කියලා දැක්කොත්, එතකොට අපි දැක්කා මෙතන හටගත්ත දේ හටගත් තැනම නිරුද්ධ වෙනවා. එතකොට තියෙනවා ඉන්නවා කියන අදහසට ඉඳගෙන තියෙනවා ඉන්නවා කියන අදහස නැත්තම් ආපහු බලන්න අහන්න එන්න ඕන කමකුත් නැහැ. නැවත ආයතන උපදින්න හේතුවක් කාරණාවකුත් නැහැ. එහෙනම් මෙන්න මේ ටික දකින්න. දැන් මොනවද? දැන් මේ ටික දකින්න ඉච්චරයි. මට කරන්න පුළුවන් හරි ඔච්චරයි. වෙන කිසි දෙයක් නෑ. ඔච්චර කියන්න පුළුවන්. දැන් ඒක දන්නවා නම්, දකිනවා නම් ඔච්චර තියෙන කරන්නේ. මෙන්න මේ ටික දැන් අපි එතකොට දැනගන්න ඕනේ නම් නැවත සලායතනේ නොහටගන්නේ මේ තියනවා ඉන්නවා කියන තණ්හාවෙන් අවිද්‍යාවෙන් ඇති කරගන්න අදහස හේතුව නැති වුණොත්. ඒ හේතුව නැති වෙන්නේ හටගන්න ධර්මය, හටගන්න ස්කන්ධය ඉපද නිරුද්ධ වෙන බව යම්කින්ච සමුදේ ධම්මං සම්බන්තං. හටගන්න ධර්මය උතනම නිරුද්ධ වෙන බව දැකීමෙන්මයි. එහෙනම් මාර්ගය වෙන්නේ මොකක්ද? මාර්ගය මොකක්ද? මාර්ගය මොකක්ද?
ලකින්න කරන
ඇසුරේ. මාර්ගයේ වෙන්න ඕන මොකද්ද එතකොට? නෑ යමකින් නම් නිරෝධය සාර්ථක වෙන්නේ සමුදය ප්‍රහාණය වීමෙන් නම් සමුදය ප්‍රහාණය වෙන්නේ දුක පිළිසිඳ දැකීමෙන් නම් නැවත නැවත කළ යුත්තේ මොකද්ද? එහෙනම් මාර්ගය කියලා කියන්නේ මොකද්ද? දුක පිළිසිඳ දැකීම එකට නැවත නැවත දුක පිළිසිඳ දැකීම එකට නැවත නැවත දුක පිළිසිඳ දකින්නවා කියන එකෙන් අනුද්දෙන්නේ මොකද්ද? හට ගන්න ධර්මියෝ හටගත් වෙනම නිරුද්ධ වෙන බව. අතීතයේ තිබුණු දේ ආවහෝ වර්තමානයේ ඇති දේ අනාගතයට හමු වෙනවා හෝ නොවේ. දැන් මෙතන හේතු ගැටීම නිසා මෙතනම හටගත්තා මෙතනම නිරුද්ධ වෙනවා කියන දැනුම දැකීම තමයි නැවත නැවත කළේ. එතකොට අපි මාර්ග සත්‍ය කියලා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා සමත විපස්සනා හෝ සතිපට්ඨානය හෝ මොකක් හෝ කරනවා කියන කාරණාව තුල යෙදিলা තියෙනවනේ මොකද්ද? මෙන්න මේ දුක පිළිසඳ දකින්නවා කියන එක. දැන් හොඳයි ඔබ මෙච්චර කාලයක් සමත විපස්සනා වැඩුවා මේක දැක්කද? මේක බැලුවද? මේ මෙතන බැලුවද මෙහෙම? මේක බැලුවා නම් මේ විදිහට බැලුවා නම් මේ ස්කන්ධයන්ගේ උදේවැය එහෙනම් මේ මාර්ගස්තේ අධිගමනාභියේ එහෙමනම් දැන් අපි හඳුනා ගන්න දැන් හොඳයි හිතන්න දැන් කියන්න මට එහෙනම් සතිපට්ඨානයේ කායානුපස්සනාව කොහොමද උතුම්ට අදාළ වෙන්නේ කියලා දැන් අපි ඔය ටික දන්නවා නම් ඔය ටික වැඩුවා නම් වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව දැන් කොහමද උත්තරට අදාළ වෙන්නේ මාර්ගයේ හැටියට අනේ එතන දුක්ඛ සත්‍යය සත්‍ය ඥාන සමුදය සත්‍ය ඥාන නිරෝධ සත්‍යය සත්‍ය ඥාන මාර්ග සත්‍යය සත්‍ය ඥාන කියන ආපු කෙනාට කෘත්‍ය ක්‍රියාවේ නම් මොකද්ද කියලා එන්නුන මේ ටික අහලා එනම් අපි ආනාපාන සතිය වඩනවා කියලා තව මොකක් හරි කරන්න නෙමෙයි දැන් එතනට උපකාර පිණිස මේක යොදවන්න පුළුවන් නෝ දැන් කොහොමද ඒක කරන්නේ එතකොට
දැන් අසකන්නාසේ දියසරි එහෙත් යම් කිසි කෙනෙක් වෘත්තය තියෙනවා නම් එහෙත් යම් කිසි රූපයක් දකින්නවා නම් ඒ රූපයත් ඒ එහෙත් එතන මෙතන නිරුද්ධ වෙනවා අපි සිහින් දකින්නවා එහෙට වෙටින් රූප ඡායාව එතරම් නිරුද්ධ වෙන බවක් දකින්නවා
ඒක වැඩක් නැහැ ඉතින් ඒක මාර්ගය නෙමෙයි ඒ ඉපදිරියන්නේ එතකොට අපි උපන්නේක නිවරණේ බලන්නේ ඔක්කොම තමයි වෙන. අපිට ඕන නොහට ගන්න බවටකට යන්නේ. දැන් උපන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ජරා මරණේ බලන්න පුළුවන් ඒක කුසල්. ඒක මාර්ගය නෙමෙයි. අපි දැන් මේ පැහැදිලිව ගත්තා නිරෝධය කියන්නේ කොතනින්ද කියලා පටන් ගත්තා නොහට ගන්න බව කියලා. දැන් හටගත් එක අනිත්‍ය දුක්ඛ බැලුවට ඒක මාර්ගයද නේද ඒක දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ආර්ය ඒකත් මාර්ගයක් වෙන්න පුළුවන් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ආර්ය මාර්ගය නොවේ ආර්ය මාර්ගය නොවේ ඒක කෙලෙස් විකම්බණය කරන්න යටපත් කරන්න තියෙන සමතමේ වැඩපිළිවෙලක් හැටියට ගන්න පුළුවන් සාමාන්‍ය පූර්ව ප්‍රතිපදාමේ වැඩපිළිවෙලක් හැටියට භාවිත කරන්න පුළුවන් කුසලයේ වඩන වැඩ පිළිවෙලක් හැටියට භාවිත කරන්න පුළුවන් උපන් ඇහැ දිනනවා ලෙඩ වෙනවා මැරෙනවා නේද මේ ඇහැට නේද අප්‍රියන් ආයක් වෙන්න තියන්නේ මේ ඉදුක් වෙන බලාපොරොත්තු දෙද වැටෙන්නේ මේ ඇහැ නිසා දෙද කියලා ඇහැට තියෙන තෘෂ්ණා රාගය දුරු කර ගැනීම සඳහා එතකොට ඇහැ නූපදවා ගන්නට ඕනකම ඇති වෙන්නේ ඕනනේ අපිට දැන් අපිට ඇහැ නැති වෙනවා කියලා කිව්වොත් ජීවිතයේ බුදලාහාර තියෙන වස්තු ඔක්කොම සම්භාරේ නැති කරලා හරි හැබෑර ගන්න බලන්න. ඇහැ නැති වෙනවා කිව්වොත් කැමති නැහැ කවුරුවත්. ඇහැ නැති කරගෙන කොහොමද කියන්නේ? එතකොට අපි ඇහැ දන් දෙන්න ඇහැ අතහරින්න. ඇහැ පිළිබඳව තියෙන අපේක්ෂාව අතහරින්න පුළුවන් වෙන්නේ ඇහැ කියන්නේ දුකේ හට ගැනීම බව මහා දුකක උරුමය හදා දෙන්නේ නැහැ බව තේරුම් ගත්ත කෙනාට ඇහැ පිළිබඳව තියෙන චන්දරාගය දුරු කරගන්න පුළුවන්. ඒ සඳහා නිස්සරණය සඳහා ඇහැ පිළිබඳව උපන් ඇහැ පිළිබඳව කඩනාසය දිව කයමන පිළිබඳව දුක්ඛාදී වශයෙන් සිතන මෙහි කරන බව හොඳයි. ඒක පූර්ව ප්‍රතිපදාවයි. අපි කෘත්‍යයක් කියනකොට ක්‍රියාව කියනකොට ඒක පූර්ව ප්‍රතිපදාවනේ ප්‍රතිපදාව. ආදි භ්‍රමචර්යාවනේ භ්‍රමචර්යාව. අපි දැන් කතා කළේ භ්‍රමචර්යාවට යෙදෙන තැන. භ්‍රමචර්යාවට යෙදෙන තැන අපි බලන්න ඕන ඇහැ කන නාසය දිවකය නොහට ගන්න තැනනේ අපි නිරෝධය කියලා කියන්නේ. දැන් නොහට ගන්න නම් අපි දැනගත්තා දැන් නොහට ගැනීම හොයන්න ඉතල හටගන්නේ කොහොමද කියලා හෙව්වා. හටගන්නේ නම් මෙන්න මේ විදිහටයි කියලා අපි ක්‍රමයක් දැන් අපි තුලින්ම හඳුනාගත්තා. එහෙනම් මේ ටික නොහට ගන්න නම් මෙන්න මේ මනෝමේදී සිදුවෙන මුලාව දුරු වෙන්න ඕන කියලා දැනගත්තා. ඒ මුලාව දුරු වෙන්න නම් මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති සැටි දකින්න ඕන කියලා ඉගෙන ගත්තා. එහෙනම් දැන් මාර්ගයේ හැටියට අපිට තියෙන දුක හැටියට උපදින උපදින ස්කන්ධයන්ගේ නිරෝධය දකින්න. එතකොට උපදින උපදින ස්කන්ධයන්ගේ පමණක් නෙවෙයි ඒ ස්කන්ධ ඇති දෙන ආයතන ඇති දෙන අපි එහෙන් කන නාසය දිව කය කියන පහ මාර්ග භාවනාවට යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ මන ආයතනෙ. මොකද දැන් අපි ඉස්සෙල්ලා නිරුද්ධ කරන්න වෙන්නේ පංච ආයතනෙ. මේක අනුපිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලක් තියෙනවා. අපි නිතරම සිතින් සිතලා සිතට දැනුණු දේ සිතින් දැනගත්ත දේ බලන්න තමයි පංච ආයතනෙටම එන්නේ. ඉස්සෙල්ලා අපි කරන්නේ පංච ආයතනයේ උපදීමට හේතු වෙන කාරණා යමක් ඇත්නම් ඒ ටිකේ ඇත්ත දකිනවා. දැකලා ඉස්සෙල්ලා පංච ආයතනය අදහරිනවා. දැන් අපි පංච ආයතනයට එන්නේ ඇහැට කනට නාසයට දිවට කයට එන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස බැලීම සඳහා. ඒ පිළිබඳව අදහස උපදින්නේ මනෝමයයි. දැන් මෙහෙම ඉන්නකොට තමයි අපිට යමක් සිහි වෙන්නේ. සිහි වෙච්ච දේ බලන්න තමයි හැරෙන්නේ. අපි මෙන්න මේ සිතින් දැනගන්නවා කියන තැනම දැන් අපිට සිතේ උපදින දැනගැනීම නිතරම මිත්‍යාසහගත වෙලා තියෙනවා. මොකක්ද? පෙනෙන්නේ නාමය රූපයයි කියන දැනුම තමයි ඒ දැනගැනීම තුල තියෙන්නේ. මේ පේන්නේ අර ඡායාව දැක්කේ මල්ලෙක් ඉන්නවා කියලා තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට ඔන්න දැන් පෙනෙන්නේ අපිට ඇතිවෙච්ච දැනීම දැනගැනීම අපි හරිද වැරදිද කියන තීරණයට එළඹෙන එක තමයි ඉස්සෙල්ලා කරන්නේ. දිත්තේ දිත්තමත්තන් දැකීම දැකීමකින් අවසන් කියන තැන අයිති කාටද? රහතන් වහන්සේ. එතකොට අපි රහතන් වහන්සේලා නෙමෙයිනේ. දැන් අපි අනුපිළිවෙලින් එතනට යන පිරිසක් හැටියට අපිට කරන්න තියෙන මොකක්ද? දැන් අපිට ආයතනයන්ගේ මේ මන ආයතනයේ ගැටීම නිසා අපිට මේ සංඥාවට මානසිකාරය කරලා අපේ දැනගැනීම එන්නේ තියනවා ඉන්නවා කියන මට්ටමින්මයි. සමුදේ හට ගන්න බවකමයි තාම ඉන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මොකක්ද? දැන් වටාපත කියන දේ පිළිබඳවම සිහි වුණා කියනකොට වටාපත කියන සිහිවීමම දැන් දැනගැනීමම ඇති වුණා. දැන් ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. ඔන්න දැන් සතිපට්ඨානය එකතු වෙන තැන
අපි දැන් බලන්න ඕනේ හිතේ ස්වභාවය.
ආතාපි සම්පජානෝ දැන් වීරිය වීරියෝන නුවණෝන සිහියෝන ලෝභ දේශයන් සංසිඳ වීම පිණිස දැන් බලන්න දැන් ඔය කියන නිදර්ශනයට අරගෙන තමන් දිහා බලා ගන්න දැන් වඩාපත කියන දැන ගැනීමට ආවා දැන් වීරිය සිහිය නුවණ නැති වුණොත් මොකද වෙන්නේ වටාපත හඳුනන ගැතේ තියෙනවා මටත් හඳුනන ඉස්සලා වටාපතක් අපෝජි කරගන්න හම්බ වුණා අනේ දෙන්න පුළුවන් පුඤ්ඤාපි සංකාර වටාපත මේ කඩල දිනල විශ්වාස කරලා දාන්න නැත්නම් කියලා කෝපයක් හිතෙන්න දැන් වටාපතට සාපේක්ෂව එනකොට අපි කුසල කුසලට ලෝභයට හෝ ද්වේෂයට එනවනේ දැන් ලෝභයට ද්වේෂයට අනිවාර්යයෙන්ම එනවා මේට සාපේක්ෂව ඉන්න. අභිජ්ජා දෝමනස්ස. දැන් අපිට ඕන දැන් මේ දැනගැනීම තුළ ලෝභ ද්වේෂයකට නොගිහින් මේක පාලනය කරන්න. පාලනය කරන්න නම් දැන් ඊළඟට එතනට යෙදෙන්න ඕන ආතාපි වීරිය සම්පජානෝ නුවණ සතිමා සීලය. අන්න මේ දැනගැනීම දකින බව අහන බව දැනෙන බව දැනගන්න බව කියන මේ සිව් කරන ඉදිරියේම ලෝභ ද්වේෂ කියන දෙකට නොබිහින් නතර කරගන්න අපිට දැන් මෙන්න මේ සලකුණෙහි වීර්ය නුවණ සිහිය යොදවන්න ඕන. අන්න ඒ සඳහා තමයි සතිපට්ඨානය උකට අදාළ වෙන්නේ. එහෙනම් දැන් අපිට බලන්න ආතාපි මොකක්ද වීර්යය මොකක්ද සීලය මොකක්ද නුවණ කියලා.
වටාපතේ
නියම සබඳ. හිතේ කාම් සංඥාව දැන ගන්න ආවා සංඥාව මොකෙන්ද කියලා. වටාපතේ කියන සංඥාව සංඥාව මොකෙන්ද කියලා. දැන් සංඥාවක් ඇතුළේ දකින්න බෑනේ. දැන් සංඥාවට විතරක් කරලා දැන්
වටාපත
කියන දැනගැනීමට ඇවිල්ලා ඉවරයිනේ. හිතේ ස්වභාවය බලන්න ඕන කාම. නේද? දැන් අපිට යමක් දෙයක් හැටියට බාරගෙන ඉවරයි. ඒ සංඥාව ඉදිරියේ නිවැරදිව විතර්ක කරලා දැකීම දැකීම පින්ම අවසන් කරගන්නේ රහතන් වහන්සේ. අපි එතනට යාව යුත්තේ. දැන් අපි සංඥාවට වැරදි විතර්කය කරලා වැරදි දැනගැනීමකට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට ඕන මේ ඇතිවෙච්ච දැනගැනීම තවදුරටත් ලෝභ ද්වේෂයන් කරා යන්නේ නැතුව නවත්ත ගන්නයි ඕන. ඒ සඳහායි දැන් අපි වීර්ය කරන්න ඕන. දැන් අතන නිවැරදි වෙන්න පුළුවන් වෙන්නේ මෙතනින් එහාට යන ගමන වළක්ව ගත්තොත්. ලෝභ ද්වේෂයන් සංසිඳනවා කියන්නේ එතකොට සමාධිය වඩනවා කියන එක. එතකොට දැන් එහෙනම් දැන් අපිට නුවණක් තියෙන ඕන මොකක්ද? සිහිය. සිහිය කිව්වේ මොකක්ද? දැන් අපිට අපි කියුවා මෙන්න මේ සංඥාව මේ නිරිංගුව ඉදිරියේ තමයි වතුර කියලා වැරදි කල්පනාවක් කරන්නේ. නිරිංගුව ඇතිකන වතුර කියලා හිතා ගන්න බවක් තියෙන්නේ නිරිංගුවේ ස්වභාවය නොදන්න කම නිසා. පෙනෙන්නේ සංඥාව සලකුණ සටහන ඒ සලකුණට ඒ සංඥාවට ඒ සටහනට නියමක් දෙයක් තියෙන වැරදි කල්පනා වැරදි තර්කයේ නිසයි මේ බඳු දැනගැනීමක් ඉන්නේ කියලා අපි ධර්මයේ අහපු බව තියෙනවානේ. ඔන්න ඔය ධර්මයේ උතන්ට සිහි කරලා දෙන බවට තමයි සතිය කියන්නේ. යනවා යනවා කනවා කනවා බලනවා බලනවා කියන එක නෙවෙයි. කහනවා කහනවා කියන එක නෙවෙයි. සතිය කියන්නේ දැන් ඔන්න දැන් මේ අවිද්‍යාව දෝමනස්යන් දුරු කිරීම පිණිස සිතේ මෙන්න මේ සිහි අවදි කරලා දෙනවා. දැන් මෙන්න මේ හට ගැනීම ඇති උනේ මෙන්න මේ හේතු යෙදිලා මේ හේතු ඇති තැන තමයි මේ බඳු ධර්මයක් හටගත්තේ. අනිවාර්යයෙන් මේ හටගත් දේ මේ හේතු නැති වෙනකොට නැති වෙන්න ඕන නේද කියලා නිරෝධයට මෙනෙහි කරන බවට ඒ ධර්මයේ සිහි කරලා දෙන බව සිහිය. ඊළඟට නොවන කියලා කිව්වේ මේ හටගත් ධර්මය මේ හටගත් තැනම නිරුද්ධයි නේද? මේ ස්කන්ධ ටික පහල වෙලා තෙරුත්තරයක් දැල්ලත් ඇති කල්හි ආලෝකය නැට ගන්නවා. තෙරුත්තරයක් දැල්ලත් නැති කල්හි ආලෝකය නැති වෙනවා වගේ මේ මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු ඇති කල්හි යම් දැන ගැනීමක් ඇති වුණා නම් දැන ගැනීම මේ තැනම නිරුද්ධයි නේද කියන නුවණ සාලක ගන්න. දැන් මොකද්ද එතකොට උදය හය දක්නා නුවණ එතන තියෙනවා. එතකොට දැන් මෙන්න මේ සිහිය නුවණ පවත්වන්න ඕන මොකෙද?
නිවිලි.
එතකොට නැවත නැවත ඒ ධර්මතාවය උත්සාහයෙන් වීලින් නිරාමාරි නැවත නැවත වීරෙන් මේ ධර්මයේ සිහි කර කර එතන බැලුවා. ඉඩක් තියනවාද ආයතනයන් දෙයන්? අන්න අපි පූර්ව ප්‍රතිපදාව. මියා මාර්ගයේ මේක වෙනවා. දැන් අපි එතකොට දැන ගැනීමකට එනවා, රැවටිලා එනවා. හැබැයි එතනින් එහාට යන්න ඉඩ තියන්නේ. අපි ආශ්‍රෝ ගෙවනවා, කර්ම ගෙවනවා, ලෝභ දේශ සංසිඳනවා. ලෝභ දේශ සංසිඳන සංසිඳන සිත සමාධි වෙනවා. සමාධි වෙන්න වෙන්න සමාධියෙන් අර මුලාවටපත් නොවීම දිට්ඨ සුතමත විඤ්ඤාත කියන තැන එළඹ සිටින දවසක් වේවි. ඉතින් ඒ සඳහා ප්‍රතිපත්තණේ වඩා හොඳයි මේක වඩා අත් වෙලාවක් නේ. මේ කරුණු ටික ආපහු වෙලා වෙනකන් නැවත නැවත හිතමින් සිහිතරමින් වෙනේ කරමින් සිත අකුසලයට නොයන්නට කෙලසුන් ක්‍රෙන් හිත මුදවා ගන්නට කිසියම් කමඨහනකින් හිත වඩමින්